ஆலவிலாப்பிய சேப்பாட்டன் மாம கோல நேதிவசாப
பாலமே மகே வேற தீனோகன் ஓயரால் ஆமிலா மாட்ட
ஆயு போவன் சுப தவசக் ஆதரணிய துவே புத்தே வினதா வகேம நர்த்தன விஷய சந்தா ஒயாலட்ட தேனுமாக அவபோதையாக லபாதீமட்டாய் அப்பி சுதானம் வென்னே ඔයාලා සුපුරුදු පරිදි පොතක් පෑනක් ළඟට අරගෙන සූදානම් වෙන්නකෝ. දුවේ පුතේ, අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අනිවාර්ය ප්‍රශ්න අංකයක් වන ශ්‍රී ලංකාවේ ජන නාටක පිළිබඳ ප්‍රශ්නයක් ප්‍රශ්න පත්‍රයේ දෙවනි කොටසටත් පළවෙනි ප්‍රශ්න පත්‍රයටත් අනිවාර්යෙන්ම ඇතුළත් වෙනවා. දරුවනේ ඔයාලා දන්නවද ශ්‍රී ලංකාවේ ජන නාටක ප්‍රධාන වශයෙන් හතරක් තියෙනවා. කෝලම් ජන නාටකය, සොකරි ජන නාටකය, රූකඩ ජන නාටකය සහ නාඩගම් කියන ඒවා. අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ අතරින් ඔයාලට අනිවාර්යෙන්ම අපෝස සාමාන්‍ය පෙළ සඳහා නිර්දේශිත කෝලම් සහ සොකරි ජනනාටක පිළිබඳ දැනුමක් අවබෝධයක් ලබා දීමටයි. වෙලාව තිබුණොත් තමයි පුතේ ඔයාලට අද දින සොකරි ජනනාටකය අපිට ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ.
කෝලම් කරන්න එපා.
මොකද මල කෝලම්?
මේක හරි කෝලමක් නේ.
මේ මාව කෝලමකට ගන්න එපා. ඔයාලට දැනෙන්නේ නැති මේ වදන් වලින් යම් කිසි වූ විකට ස්වරූපයක්. ඇත්තටම දරුවනේ, කෝලම් කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විකට තමයි. හැබැයි මේ නාටක තුලින් සමාජයට දෙන පණිවිඩය නම් අතිවිශාලයි. නදීකා ටීචර්, අපි එහෙමනම් මේ දරුවන්ට කෝලම් ප්‍රචලිත ප්‍රදේශ පිළිබඳව ඉස්සෙල්ලම හඳුන්වලා දෙමු නේද?
මේ කෝලම් ජනනාටකය ප්‍රචලිත වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ පහතරට ප්‍රදේශයේ. එහෙම නැත්නම් දකුණු නිරිතදිග ප්‍රදේශවල, විශේෂයෙන් අම්බලන්ගොඩ, ඇල්පිටිය, බෙන්තර, මාතර, හොරණ, ගම්පහ කියන ප්‍රදේශවල. ඉතින් දුවේ පුතේ, ඒ වගේම මේ ගැමි නාටක පවත්වන්න නැත්නම් රඟ දක්වන්න මේවා නිරුපද්‍රිතව බලාගන්න පිරිසක් ඉන්නවා. හැමෝටම මේ නාටක ඉදිරිපත් කරන්න බෑ. මේ සඳහා එක් එක් පරපුරවලින් පැවතෙන කෝලම් කණ්ඩායම් ඉන්නවා. ඉතින් මේ කෝලම් කණ්ඩායමට කියනවා කෝලම් කූට්ටම කියලා. උදාහරණ වශයෙන් මිරිස්ස කෝලම් කූට්ටම, අම්බලන්ගොඩ කෝලම් කූට්ටම, පොකුණුවිට කෝලම් කූට්ටම ආදී වශයෙන්. ඉතින් මේ කෝලම් ජන නාටකය සඳහාත් ශාන්ති කර්මවලට වගේම කතා පුවතක්, එහෙමත් නැත්නම් පුරාවෘතයක් තියෙනවා. තේජ ටීචර්, විස්තර කරන්නකෝ බලන්න මේ පුරාවෘතය ගැන.
හොඳයි, අපි බලමු කෝලම් ජන නාටකයේ පුරාවෘතය කොහොමද කියලා. මහා සම්මත රජතුමාගේ බිසවට දඬුරුව නැටුම් දැකීමේ ආශාවක් නැත්නම් දොළ දුකක් ඇති වෙලා තියෙනවා. මේ පුවත දැනගත්තු සක්දේව් රජු, එහෙම නැත්නම් සක්‍ර දේවේන්ද්‍රයා මේ බව විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට කියලා තියෙනවා. ඊට පසුව විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් වෙස් මුහුණු කප්පවලා මහා සම්මත රජුගේ උයනේ පසෙක තියලා තිබිලා ගිහින් තියෙනවා. මේවා දැකපු උයන්පල්ලෝ මේ බව රජුට දන්වලා තියෙනවා. මේ කරුණ පිළිබඳ රජුතුමා අවබෝධයකින් හිටපු නිසා මේ මුහුණු ගෙන්වාගෙන නළුවන්ට මේ මුහුණු දාගෙන කෝලම් රඟ දක්වන්න යොමු කරලා තියෙනවා. ඉතින් මේවා දැකපු බිසවට සිනහ පහළ වෙලා ඇයගේ දොළ දුක සංසිඳුණා කියලයි කියවෙන්නේ. ඉතින් දරුවනේ, මේ දොළ දුකක් සංසිඳ වෙන්න මෙවැනි දඬුරු නැටුමක් කිරීම තුලින් ගර්භ සංරක්ෂණයක් සිදු වුණා කියලත් කියනවා. එහෙමනම් ගර්භ සංරක්ෂණය කියලත් කියන්න පුළුවන් මේ කෝලම් චන නාටකය. එහෙමනම් දුවේ පුතේ, ඔයාලට දැන් තේරෙනවා නේද? පළමුව මේ කෝලම් නාටකය රඟ දැක්වුවේ මහා සම්මත රජුගේ බිසවගේ දොළ දුක සංසිඳවීමට කියලා. ඊට පසුව කාලයේදී තමයි පූජාර්ථය වෙනුවෙන් සස්ත්‍රීකත්වයේ උදෙසාමින්ම විනෝදාස්වාදයේ උදෙසාත් කෝලම් නාටකය පැවැත්වුවේ. ඒ වගේම තමයි වර්තමානයේ වෙන විට මෙහි අරමුණ වෙලා තියෙනවා විනෝදාස්වාදය හා සමාජ විවරණය. සමාජ විවරණයක් කියලා කියන්නේ සමාජ ශෝධනය. ඒ කියන්නේ සමාජයේ සිදුවන කෙසියම් වූ අකටයුතුකම් වගේම සමාජයට නොගැලපෙන දේවල් මේ නාටකයෙන් ගෙනහැරපෑමක් සිද්ධ වෙනවා. ඒ වගේමයි අධ්‍යයනය කාර්ය සඳහාද වර්තමානයේ ජනනාටක පැවැත්වීමෙන් අපේක්ෂා කරන්නේ ජනනාටක සංරක්ෂණය කිරීමක් බව මතක තියාගන්න. එහෙමනම් ඕගලන්ට පැහැදිලි වෙන්න ඇති, සමාජයේ සිදුවන විවිධ අකටයුතුකම්, ඒ අකටයුතුකම් වලට පහර ගැසීමක් වශයෙන් එවැනි දේවල් කරන්න හොඳ නෑ කියලා මිනිස්සුන්ව දැනුවත් කිරීමක් කරනවා මේ කෝලම් ජනනාටකයේ තුලින්. දරුවනේ, මෙන්න මේ ඉහත මන් සඳහන් කරපු තොරතුරු අනුව කෝලම් ජනනාටකය පැවැත්වීමේ අතීත සහ වර්තමාන තොරතුරු අනුව ඕගලන්ට 2016 වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවනි ප්‍රශ්න පත්‍රයට ඇවිල්ලා තියෙනවා මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. කෝලම් ජනනාටකය පැවැත්වීමේ අතීත හා වර්තමාන අරමුණු ලියන්න. බලන්න කොච්චර ලේසිද කියලා මේ ප්‍රශ්නය. ඔයාලා හරියට සවන් දුන්නා නම් මේ ප්‍රශ්නයට ඔයාලට දැන් පිළිතුර කියන්න පුළුවන්. එහෙමනම් දරුවනේ, අපි බලමු මීළඟට කෝලම් රංගනය සඳහා යොදා ගන්නා රංග මඩල මොන වගේ එකක්ද කියලා. මේ රංග මඩල පිළිබඳව කරුණු කියලා දෙන්න නදී කටීචට මම ආරාධනා කරනවා.
කෝලම් රංග මඩල. මේ රංග මඩල තානායම් පොළ ලෙසද හඳුන්වනවා. මේ රංග මඩල එලිමහනේ තමයි සකස් කරගන්නේ. ගොඩක්ම වටකුරු, එහෙමත් නැතිනම් රවුන්ඩ් හැඩයක ස්වභාවයක් තමයි මේ රංග මඩල ගන්නෙ. මේ කවාකාර වූ රංග මඩලට ප්‍රවේශ වෙන්න, එහෙමත් නැතිනම් නළුවන්ට මුවා වෙලා පැමිණෙන්න වෙස් අත්ත නමින් හැඳින්වූ රංග සැරසිල්ලක් නිර්මාණය කරනවා. රංග මඩලට පිටුපසින් ගොරකා අතු සිටවලා බුරුල්ල අතුවලින් ආවරණය කරලා තියෙනවා. එමෙන්ම පසෙකින් පහන් පැලක් තියෙනවා. මේක කෙසෙල් පතුරෙන් හා ගොප්කොලයෙන් සරසලා මල් පහන් පැලයක් වගේ තමයි තියෙන්නේ. මේ රංග මඩල වටේට ලනු ගොප් රැහෙන් ඇදලා ප්‍රේක්ෂකයන් සහ රංග මඩල වෙන් කරලා සීමා පනවලා තියෙනවා. රංග මඩලේ අනික් පැත්තේ කාර්ය කරවන රාල අපි එයාට කියනවා පුතේ පොතේ ගුරු කියලා. ඒ වගේම බෙර වාදකයා, හොරණෑ වාදකයා, අත්තල් ගායකයෝ වාඩි වෙලා ඉන්නවා. මේ රංග භූමියට එළිය ලබලා දෙන්නේ කාල පන්දම් ගහින්. ඒ වගේම කොප්පරා පහන් දැල්වීම මගිනුත් රංග භූමිය වටේම ආලෝකයේ ලබා ගැනීමක් සිදු වෙනවා. නළුවන්ට ඇඳුම් පැනඳුම් මාරු කිරීම සඳහා වෙස් අත්තට පිටුපසින් පොල් අතු මඩුවක්ද සකස් කරලා තියෙනවා. ඉතින් දරුවනේ, ඔයාලාට මේ ඉහත තොරතුරු ඔයාලා හොඳට සවන් දුන්නා නම් මෙන්න මේ ආකාරයට අපොස සාමාන්‍ය පෙළ 2018 වර්ෂයේ මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. 2018 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවනි කොටසට කෝලම් හෝ සොකරි නාටකයේ පැවැත්වීමේ අරමුණු දෙකක් ලියා රංග මඩල පිළිබඳ විස්තර කරන්න. නැවත සැරයක් කියනවා නම්, කෝලම් හෝ සොකරි නාටකයේ පැවැත්වීමේ අරමුණු දෙකක් ලියා රංග මඩල පිළිබඳ විස්තරයක් කරන්න. එහෙමනම් ඔයාලට පුතේ තේජා ටීචර් හඳුන්වලා දෙයි කෝලම් නාටකයේ ගායන, වාදන, නර්තන අවස්ථා පිළිබඳව.
ඔව්, පළමුව කෝලම් නාටකය තුළ ගායනයට හිමිවන්නේ සුවිශේෂී තැන. කෝලම් ආරම්භයේ සිට අවසානය වෙනකම් සියලුම චරිත, ඒ වගේම සිද්ධීන් සහ චරිතවල ස්වභාවයන් මේ ගායනා තුළින් හඳුන්වලා දෙනවා. කාර්ය කරවන රාළ හෙවත් පොතේ ගුරු ගායනය සිදු කරනවා. කවුද මේ ගායනා සිදු කරන්නේ? කාර්ය කරවන රාළ හෙවත් පොතේ ගුරු. ඒ වගේම අත්වැල් ගායක කණ්ඩායමකුත් මේ කෝලම් චන නාටකයේ ඉන්නවා. ඒ කණ්ඩායමත් මේ ගායනය සඳහා සහය දෙනවා. මෙහිදී හොරණෑ වාදකයා තමයි ගායනයට මුල පුරන්නේ. ඒ වගේම දරුවනේ, මේ ගායනා තුල ආඝාතාත්මක සහ අනාඝාතාත්මක කවි තියෙනවා. ඔයාලා දන්නවා ආඝාතාත්මක සහ අනාඝාතාත්මක කවි මොනවද කියලා? තාලම්පට තියලා කියන කවිවලට තාලම්පට වාදනයත් සමග ගායනා කරණේවට කියනවා අපි ආඝාතාත්මක කියලා. තාලම්පට නැතුව තාල් රහිත ගායනා වලට කියනවා අපි අනාඝාතාත්මක කවි කියලා. මෙන්න මේ දෙකොටසම මේ කෝලම් චන නාටකය සතුයි. ඉතින් මේ ආකාරයට කෙටි කවියක් ගායනා කරලා තමයි ජසයාගේ චරිතය හඳුන්වලා දෙන්නේ. මෙන්න මේ ආකාරයට ගායනා කරනවා මේ ජසයාගේ පැමිණීමේ කවියක්, රංග මඩලට ප්‍රවේශ වීමේ කවියක්. මේක අනාගතාත්මකයි. අපි සවන් දෙමු බලන්න. පෙර සිට පැවත එන සිරිතට පොදිය බැඳගෙන උර පිට තබාගෙන යෝධ ජසයායේ දුවගෙන ජසයා රංග මඩලට එන විට ඔන්න ඔය ආකාරයට තමයි කෙටි කවියකින් ජසයාගේ පැමිණීම අනාඝාතාත්මක කවියකින් ඉදිරිපත් කරන්නේ. අපි බලමු ජසයාගේ ආඝාතාත්මක කවියක් නදී කටීචක් කියන අපූරුව.
මේ ගම්පියසේ හේනේ මාමලා කොච්චර සිටියත් මං වාගේ වෙන නැත, කොච්චර හිටියත් මං වාගේ වෙන නැත. රජවාසලයෙන් සලු පිළි අරගෙන එන්නෙමි රජු වාඩිනා පෙර මුණයට. එන්නෙමි රජු වාඩිනා පෙර මුණයට.
එහෙමනම් තේජ ටීචර් කියන්නකො බලන්න ලෙන්ජිනාගේ කවියත්.
මං වාගේ පෙන්ඩිකා තක්මානා දෝටුවාද ලෝවේ රුසි රෙන්දිනා. මංකල පෙර පාවකින්ගේනා මාට හිමිවුනේ නාකිවු වෙසමුණා. මාට හිමිවුනේ නාකිවු
මේ ආකාරයට එක් එක් චරිතයේ ස්වභාවයන් කවිය මගින් ගෙනහැර දක්වනවා. ඊළඟට අපි බලමු දරුවනේ කෝලම් නාටකයේ වාදනය පිළිබඳ. ඔයාලා දන්නවද මේ කෝලම් ජනනාටකය සඳහා පහත රට බෙරය තමයි වාදනය කරන්නේ? වල දන්නවනේ පහතරට ශාන්ති කර්මවලත් නැත්නම් පහතරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය තමයි මේ පහතරට බෙරය. ඊට අමතරව සුසිර වාදන භාණ්ඩය ලෙස හොරණෑව භාවිතා කරනවා. එතකොට දන්නවනේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය පහතරට බෙරය, ඊට අමතරව සුසිර වාදන භාණ්ඩය ලෙස හොරණෑව භාවිතා කරනවා. ඒ වගේම පහතරට මගුල් බෙර වාදනයෙන් අනතුරුවයි මේ කෝලම් නාටකය ආරම්භ කරන්නේ. දරුවනේ මේ නාටකය තුල පහතරට ශාස්ත්‍රීය බෙරපද වාදන අවස්ථා දැක ගන්න පුළුවන්. මුගුරු පාළිය කියන්නේ 18 සන්නියේ කියන ශාන්ති කර්මයේ එක් අවස්ථාවක්. මෙන්න මේ මුගුරු පාළිය කියන චරිතය ප්‍රවේශ වෙනකොට වාදනය කරන ශාස්ත්‍රීය බෙරපදය තමයි වාදනය කරන්නේ ජසයා රංගමණඩලට ප්‍රවේශ වන විට. ඒ වගේම තමයි නොංචි අක්කා. මේ නොංචි අක්කා කෝලම් සම්ප්‍රදායේ සුවිශේෂ චරිතයක්නේ. ඇගේ ගමන් තාලයට එකතු කරගෙන තියෙන්නේ පහතරට ශාස්ත්‍රීය පදයක් වන දෙතාලයේ බෙරපදය. මෙන්න මේ ආකාරයට දොන්ත ගත්තම් දොන්ත ගති ගත්තම් තත්රි ගත්තම් තත්රි ගදි ගත්තම්. ඒ වගේම ගුඳ ගති ගත්ත ගුඳ ගුඳ ගති ගත්ත ගුඳ ගති ගත්ත ගුඳ ගුඳ ගති ගත්ත තාම සුප්‍රසිද්ධ ශාස්ත්‍රීය බෙරපදයක් තමයි මේක. මේ බෙරපදේ යොදාගෙන තියෙනවා පහතරට මේ කෝලම් සම්ප්‍රදායේ නාග කන්‍යා ගුරුලු රාක්ෂ අනබෙර කෝලම වැනි නර්තනවලට. ඒ වගේම තමයි පුතේ ගාති ගාත ගුම් රිම් ගාත ගති ගාත ගතිත ගාතම්. මෙන්න මේ බේරපද මුදලි කෝලමට වගේම ගිරිදේවි නර්තනාංගවල මේ මං කියපු ශාස්ත්‍රීය පදය බහුල වශයෙන් යොදාගෙන තියෙනවා. අපි බලමු දරුවනේ මීළඟට කෝලම් නාටකයේ නර්තන අංග පිළිබඳව. නදී කඩීචට මම කියනවා කෝලම් නාටකයේ නර්තන අංග පිළිබඳ විවරණයක් කරන්න කියලා.
කෝලම් නාටකය. මෙහි නාටකය යන්න සඳහන් වුණාට කවි, සංවාද, නර්තන අංග වලින් ගොඩාක්ම සමන්විතයි. මේ නාටකයේ චරිත රංගමණඩලට ප්‍රවේශ වන්නේ නර්තන මාධ්‍ය කොටගෙන. දරුවනේ මේ කෝලම් වල චරිත වල ලක්ෂණ අනුව මෙය ප්‍රධාන කොටස් තුනකට වෙන් කරනවා. 1. මානුෂ චරිත. ඒ වගේම දෙවැනි එක තමයි අතිමානුෂ චරිත. නැත්නම් මේ චරිත වලට මනක් කල්පිත චරිත කියලාත් අපි හඳුන්වනවා. ඒ වගේම තුන්වැනි එක සත්ව චරිත. මානුෂ චරිත වන්නේ මෙන්න මේ චරිත. ජසයා, ලෙන්චිනා, මුදලි, නොංචි, අනබෙර, පොලිස්, මරක්කල, හෙන්චා, ලියනාරච්චි කියන මෙන්න මේ චරිත තමයි මානුෂ චරිතවලට අයත් වන චරිත. ඒ වගේම තමයි පුතේ අතිමානුෂ චරිතත් ඒ විදිහටම සඳහන් වෙනවා. මෙන්න මේ චරිත තමයි අතිමානුෂ චරිත කියන්නේ. නාගරාක්ෂ, ගුරුලුරාක්ෂ, මරුරාක්ෂ, නාගකන්‍යා, ගරුඬරාක්ෂ, පූර්ණක, නරසිංහ අවතාර. ඔන්න ඔය චරිත තමයි අතිමානුෂ චරිතවලට අයත් වන්නේ. ඒ වගේම තමයි පුතේ සත්ත්ව චරිත. සත්ත්ව චරිත ගත්තොත් සිංහ, වලස්, ගොනා, කොටියා, නරියා කියන චරිත අපිට ගන්න පුළුවන්. මෙන්න මේ චරිත නිරූපණ කාර්යයේදී සුවිශේෂී වූ නර්තන අංගත් ඉදිරිපත් කරනවා. මෙයට ආවේනික සුවිශේෂී වූ නර්තන අංග ඉදිරිපත් කරනවා. ඒ වගේම දරුවනේ මෙන්න මේ චරිත රඟ දක්වන්නේ පූර්ව, අපර රංග අවස්ථා දෙකකට. ඒ කියන්නේ පූර්ව රංග සහ අපර රංග කියන අවස්ථා දෙකකට තමයි මේ චරිත අපි ඉදිරිපත් කරන්නේ. පූර්ව රංග ලෙස ගත්තොත් බොහෝ දුරට මානුෂ චරිත එනම් අනබෙර කෝලම, නොංචි කෝලම, ජස කෝලම, ලෙන්චිනා කෝලම රංග දක්වනවා. ඒතර අපර රංග කියලා ගත්තොත් ඒ කෝලම් ලෙස නාගරාක්ෂ, නාගකන්‍යා, ගුරුලුරාක්ෂ, මරුරාක්ෂ ආදී අපට පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි පුතේ සඳකිඳුරු කතාව, මනමේ කතාව, වෙස්සන්තර කතාව ආදී කතාද මේ අපර රංග ලෙස රංග දක්වනවා. ඔන්න ඔය ආකාරයට තමයි දරුවනේ කෝලම් චරිත නර්තන අංග ස්වරූපයෙන් වේදිකාගත වෙන්නේ. අපි බලමු මීළඟට කෝලම් නාටකයේ රංග වස්ත්‍රාභරණ පිළිබඳ. මම ඒ රංග වස්ත්‍රාභරණ පිළිබඳ සවිස්තරාත්මකව ඔබ වෙත ගෙන ඒමට තේජ ටීචර්ට බාර දෙනවා.
ඔව් දරුවනේ, මෙහි සුවිශේෂම ලක්ෂණය තමයි වෙස් මුහුණු පැලඳගෙන තමයි මේ කෝලම් චරිත ඉදිරිපත් කරන්නේ. කොහොඳටම මතක තියාගන්න ඕන කාරණයක්. කෝලම් නාටකය ඉදිරිපත් කරන සියලුම චරිත වෙස් මුහුණු පළඳිනවා. මෙහිදී ඇඳුම් පැළඳුම් ගත්තොත් මෙහිදී ජසයාගේ චරිතය මේ චරිතය සඳහා යොදා ගන්නා ඇඳුම් පැළඳුම් තමයි සරම, බැනියම, ලේන්සුව කියන රංග වස්ත්‍ර. තාම සරලයි. ලෙන්චිනා රෙද්ද සහ හැට්ටය රංග වස්ත්‍ර ලෙස යොදා ගන්නවා. මේගොල්ලෝ රංග වස්ත්‍රාභරණ ලෙස ඇඳගන්නේ ඉතාමත් සරල ඇඳුම් පැළඳුම්. රාක්ෂස නැටුම්වලදී රාක්ෂස විලාසයේ දැක්වෙන පරිදි චරිතය නිරූපණය කරනවා. මේ රාක්ෂස ස්වරූපය දක්වන්නේ වෙස් මුහුණු වලින්. මරු රාක්ෂ, ගුරුලු රාක්ෂ, නාග කන්‍යා, ඒ වගේ චරිතය මොනවට හඳුනා ගන්න පුළුවන් වෙනවා. දරුවනේ, මම ඊළඟට සූදානම් කරගෙන ආවේ කෝලම් නාටක චරිත මගින් සමාජ විවරණයක් සිදු කෙරෙන ආකාරය පිළිබඳ ඉතාමත් කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්න. කෝලම් නාටක පැවැත්වීමේ ප්‍රධානතම අරමුණ තමයි විනෝදාස්වාදයක් ලබා ගැනීම. නමුත් මේ විනෝදාස්වාදය ලබා ගැනීම වුණාට කෝලම් චරිත සහ ඔවුන්ගේ චර්යා උපහාසාත්මක බව මතු කර දක්වනවා. ඒ වගේම මේ නාටකයේ හාස්‍ය රසය ඉතා ප්‍රබලයි. මුදලිතුමා, ආරච්චිරාල වැනි ගමේ ප්‍රභූ චරිත නිර්මාණයේදී ඔවුන් තුල තිබෙන දුර්ගුණ සහ සටකපටකම් මේ මුදලිලාගේ ඒ වගේම ආරච්චිලාගේ තියෙනවා. ඇතැම් අවස්ථාවල මේගොල්ලෝ ප්‍රභූවරු වුණත් මේගොල්ලෝ තියෙනවා දුර්ගුණයන්, සටකපටකම්. මේවා තුළින් සමාජයේ ඉන්න සාමාන්‍ය ජනතාව යට කරගෙන තමයි මේ චරිත ඉන්නේ. ඔවුන්ගේ තියෙන මේ දුර්ගුණයන් කෝලම් නාටකයේ චරිත ලක්ෂණ තුලින්, මේ කලාකරුවාගේ නිර්මාණයන් තුලින් උපහාසාත්මකව මේ චරිත විවේචනයට ලක් කරනවා. එමගින් යම්කිසි සමාජ විවරණයක් ලබලා දෙනවා. සමාජය තුල මෙන්න මේ වගේ චරිත ඉන්නවා, ඉන්නේ චරිත වලින් බේරෙන්න ඕන කියන එක ජනතාවට, ප්‍රේක්ෂකයාට කියලා දෙන එක ක්‍රමයක් තමයි මේ ජන නාටක. ඒ වගේම තමයි ළමයි මත්පැන් පානය කරමින් තැන තැන ඇවිද උජාරු කම්පාන. ගමේ ඉන්න ඇතැම් මිනිසුන්ගේ චරිත ටිකක් මතක් කරගන්නකෝ. මේ ජසයා කියන්නේ මෙයා හරි අමුතු මනුස්සෙක්, කොටින්ම කිව්වොත් බේබද්දේ. මෙයා ඒ වුණාට රජවාසලයේ රජතුමාගේ ලොකුකම ඔළුවට අරගෙන තැන තැන ඇවිදිමින් මෙයා කරන්නේ රජවාසලයේ රෙදිියා පුල්ලන එක. ඒ වුණාට හරි උජාරුවට මේ කතන්දරේ කියනවා සමාජයට. ඉතින් මෙයාගේ මේ තියෙන උජාරුකම, බේබද්දෙකුසේ හැසිරිමින් කරන මේ උජාරුව ජසයාගේ චරිතය මනාවට පිළිබිඹු කරනවා. ඒකෙන් කියන්නේ මෙන්න මේ වගේ චරිත සමාජය තුළ ඉන්නවා කියලා. ඉතින් ඒ වගේම සමාජයේ ජීවත් වෙන ඇතැම් පුද්ගල චරිතවල දෙබිඩි පිළිවෙතද මේ කියන එක නෙමෙයි තව විටක කියන්නේ. එදා එකක් කිව්වා අද එකක් කියනවා. අන්න ඒ වගේ කිය තියෙන දෙබිඩි පිළිවෙත් ඉතාමත් උපහාසාත්මකව හෙළිදරව් කිරීමක් තුලින් සමාජය වෙත කිසියම් පණිවිඩයක් ලබලා දෙනවා මෙවැනි චරිත සමාජගත වෙලා ඉන්නවා කියන එක. මේ අනුව ගමේ ඉහළ පහළ සියලුම තරාතිරම් වලට අයත් චරිත පිළිබඳ කෝලම් නාටකය මගින් උපහාසාත්මකව විවේචනයට හසු කර ගන්නවා. ඉතින් දරුවනේ, අද දින ඔයාලට කෝලම් නාටකය පිළිබඳ කිසියම් වූ දැනුමක්, අවබෝධයක් ලබන්නට ඇතැයි අපි විශ්වාස කරනවා. එහෙමනම් දරුවනේ, පාසල් පටන් ගත්තාට පසුව හෝ ජන නාටක පිළිබඳ තොරතුරු පොත්පත් කියවලා ඔයාලට හැකි අයුරින් තවත් තොරතුරු වලින් දැනුම පෝෂණය ලබා ගන්න කියලා ඉල්ලා සිටිනවා. දරුවනේ, ඔයාලා පාසල් පටන් ගත්තට පස්සේ ඔයාලා ලියපු ප්‍රශ්නවලට පිළිතුරු තමන්ගේ ගුරුතුමියට පෙන්නලා ඒ වගේ නිවැරදිතාවය සොයා බලා ගන්න ඕන. එහෙමනම් ආදරණීය දුවේ පුතේ, නර්තන විෂය සඳහා අපට ලබා දීපු කාලය නිමා වෙන්නයි යන්නේ. අපි විශ්වාස කරනවා ඔයාලා චනනාටක පිළිබඳ කිසියම් වූ දැනුමකින් පෝෂණය වෙන්න ඇති කියලා. එහෙම නේද නදීකා ටීචර්?
ඔව් තේජා ටීචර්. ඉතින් ආදරණීය දුවේ පුතේ, නැවතත් මෙවැනිම හෝරාවකින් හමුවන තුරු පතන්නම් ඔයාලා සැමටම නිදුක් නිරෝගී වාසනාවන්ත කාලයක් උදා වේවා කියලා.
ආයුබෝවන්.